බද්ධ ජීව මහත්මයා අත ඇසවීමක් කර තිබෙනවා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේ දැන් අද පැහැදිලි කරපු විදිහට දැන් සියලුම يعني කර්ම රැස්වීම සිදුවන්නේ චේතනා පෝපකව කියන දේ පැහැදිලි කළේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගොඩක් පිරිස අසතිමත්ත්වමේ කටයුතු කරන්නේ. දැන් අපි හිතමු ගොඩක් වැඩ කරන්නේ පුරුද්දට. දැන් සමහරක් වෙලාවට ඔහේ තමන් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා කියමුකෝ. මදුරුව ඉන්න තැනක ඉන්නවා. එතකොට මදුරුවෙක් වහලා කනවා. එතකොට එයා අර පුරුද්දට වගේ මදුරුවට ගහලා දැවුවම මැරෙනවා. නමුත් එයාට මදුරුව මැවීමේ චේතනාවක්වත් එහෙම තිබුණේ නැහැ. නමුත් අර සාකච්ඡාව අතර මෙහෙම කළොත්. එතකොට ඒක අපි ඒ වගේ අවස්ථාවක්
මේ කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නේ? නෑ, මෙතනදී අසතිමත් වීමයි චේතනාවයි කියන එක දෙකක්. දැන් අපි යම්කිසි දැන් සතිමත් වීම කියන එක ඔතෙන්ට ඇත්තම මේ සතිමත් වීම තුලින් අපේ හිතේ චේතනාවක් පහළ වීමත් අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි අසතිමත්ව අපි කටයුතු කරද්දී එතන චේතනාපූර්වක බවක් අපේ තුල මතුවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මහත්යා ගත්ත උදාහරණයේදී අපි තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ අතරේ ඔන්න අපිව මදුරුවෙක් කනවා. මදුරුවක් කද්දී අපිට ඒ දුක් වේදනාව දැනෙනවා. දැන් ඒ දුක් වේදනාවට අපේ හිත යනවා. හිත ගිහිලා දැන් ඔන්න අපේ හිත කියනවා මේක මහා කඩදරයක්, මුව මරලා දාන්න ඕනේ. ඒක මේ බොහොම ෂණිකව සිද්ධ වෙනවා. එතකොට ඔන්න අපේ අත එසවිලා ඒ මදුරුවට පහර දෙද්දී එතන චේතනාවක් එතන තියෙනවා. චේතනාවක් නැත්තේ නැහැ. කියන්නේ අපි හිතුවොත් අනිත් සියලු වැඩ නවත්තලා දැන් ඔන්න මම හිතේ චේතනාව පහල කරගෙන ඔන්න දැන් මං අත උස්සලා ඊට පස්සේ ඔන්න චේතනාව පහල කරගෙන ඔන්න මං අතෙන් ගහන්න ඕනේ කියලා කිව්වොත් ඒ එච්චර මේ වෙලාව යන වැඩක් නෙමෙයි මේ චේතනාව පහල කරගන්නවා කියන එක. ඒක බොහොම ෂණිකව සිද්ධ වෙනවා. ඒ නිසා බහුතරයක් පිරිස අසතිමත් ඒ අසතිමත් බව නිසාම හිතේ පහළෙන චේතනාව හඳුනගන්නවත් බෑ. එච්චරට ඉක්මනට මේ චේතනාව පහළ වෙලා චේතනා පූර්වක කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ කර්ම විපාකත් හම්බ වෙනවා. දැන් සතිමත් වීම හරහා සිද්ධ වෙන්නේ අපේ හිතේ ටිකක් අර පැහැදිලි බව වර්ධනය වෙලා හිතේ පහළ වෙන කෙලෙස් පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන් වෙලා හිත පොඩ්ඩක් අර කලින් තරම් ආවේගශීලීව කටයුතු කරන ගතිය අඩු වෙලා දැන් අන්න හිතේ ද්වේෂ සහගත බවක් ඇති වෙනකොට හඳුනා ගන්න පුළුවන් වෙනවා. හිතන්න ඒ වෙලාවෙදී මෙයාට පුළුවන් වෙනවා ඔන්න දැන් මේ මදුරුවෙක් වහලා ඉන්නවා මේක දැන් හරි වේදනාකාරී මූට ගහන්න ඕනේ කියලා ඔන්න හිතෙනවා. හිතෙද්දී අන්න එතෙන්ට යාට පුළුවන්කමක් ඇති වෙනවා මේක සුදුසු නෑ මේක ගැළපෙන වැඩක් නෙමෙයි මෙතෙන්දී ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් අර තිරින්ග තද කරගැනීමේ හැකියාව සතිමත් වීම හරහා පුළුවන් වෙනවා. මොකද අර හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා හිතේ සිතුවිලි වල වේගය ටිකක් අඩු වෙලා ඒ නිසා තමයි අන්නේ චේතනාව යාට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ මිසක් අසතිමත්ව කටයුතු කළාය කියන එක නිදහසට කාරණාවක් වෙන්නේ නැහැ.
මොන ඇත්තටම බොහෝ විට වෙන්නේ අපි සතිමත් නම් අපිට ඒකෙන් නවතිනවා. නමුත් දැන් අර වගේ අපි මේ කාර්ය මට වැටෙන්නේ තාම ඒ කියන්නේ මේක පුරුද්දට වගේ වෙන ස්වභාවයක් අපි මදුරේකට ගහනවා කියන එක බොහෝ විට සිදු වෙන්නේ පුරුද්දට වගේ කියන එකක් තමයි මට
තේරෙන්නේ.
එතකොට කර්ම රැස් වෙනවාද කියන එකයි ගැටලු වුනේ.
ඔව්. ඒ කියන්නේ මෙතෙන්දී අර තව පැත්තකින් පෙන්වන සම්පජානකාරී අසම්පජානකාරී කියලා. කියන්නේ අපි හිතලා මතලා කටයුතු කිරීම තමයි කර්ම රැස් වෙන්න මූලික වෙන්නේ. එහෙම නැතුව හිතලා මතලා නැතුව ඉබේ සිද්ධ වෙන දේවල් කියලා ගත්තොත් එතෙන්දී මේ කර්ම රැස් වෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. නමුත් ඔය පුරුද්දට සිද්ධ වෙන දේවල් දැන් හිතුව අපි කෙනෙක් අපි අකමැති කෙනෙක් දැක්කහම අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් එතකොට මේ ද්වේෂය පහළ වීම හරහා ඔන්න අපි යාට බනිනවා. ඉතින් මෙතෙන්දී අපි පුරුද්දක් ක්‍රියාත්මක වුණා පුරුද්දක් මූලික වුණා. නමුත් අපි හිතලා තමයි බනින්නේ. හිතලා තමයි වචන පාවිච්චි කරන්නේ. ඉතින් එතෙන්දී කර්ම රැස් වෙනවා. හිතලා තමයි කෙනෙකුට ගහන්නේ මදුරෙක් මරන්නේ. එතන මෙතෙන්දී කර්ම රැස් වෙනවා. ඒතර අපි අර පුරුද්දට අපේ හිත ඒ මාර්ගයේම ක්‍රියාත්මක වෙන, ඒ ට්‍රැක් එකේම යනවා. ඒ පැත්තෙම යනවා. ඉතින් අපිට මේකට මේ තිරින්ග තද කරගන්න පුළුවන් වෙන්නේ සතිමත් බව වගේ දෙයක් පුරුදු කරලා තියෙනවා නම් විතරයි. නැත්තම් ඉතින් අපි ඔහෙ හැමදාම මේ පුරුද්ද ඔස්සේම දිගට 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 ඒ පැත්තෙම යනවා. චේතනා ටික කොහොමත් මෙතෙන්දි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චේතනාව ක්‍රියාත්මක වීම අපිට හඳුන ගන්නවත් බෑ. මොකද ඒ එච්චරට වේගවත්ව අපේ හිත ක්‍රියාත්මක වෙනවා. චේතනාව මේක අස්සේ තියෙනවා. ඒ චේතනාපූර්වක බව අපිට හඳුන ගන්නවත් බෑ. ඉක්මනටම මේක වෙලා ඉවරයි. ඉතින් හරි අමාරුයි. ඒ නිසා චේතනාපූර්වකවද සිද්ධ වුණේ චේතනාපූර්වකව නෙමෙයිද කියලා මේ තීරණය කරද්දී අපි අර නොදැනුවත්ව සිද්ධ වීම කියන එක තමයි ඇත්තටම ගන්න වෙන්නේ. දැන් ඒකයි මම අර ගත්ත උදාහරණයේදී අපි හිතමු අපි පාරේ ඇවිදිනවා. අපි දැක්කේ නැහැ අපිට අපේ කකුලට පෑගිලා සතෙක් මැරුණා. ඉතින් මේක අපි දැක්කෙත් නැහැ. මේ එතෙන්දී අන්න අපිට කියන්න පුළුවන් කිසිම චේතනාවක් මෙතන නැත්තේ නෑ. මේ දැක්කේවත් නැහැ කියලා අපිට එතෙන්දී කියන්න පුළුවන්. අපිට දැනුණවත් නැහැනේ. තම මදුරෙක් කනවා කියන එක අපිට දැනෙනවා.
මදුරෙක් කනවා පැහැදිලි නෝ. මදුරෙක් කන එක දැනෙනවා දැනීම හරහා අපේ
ක්‍රියාත්මක වෙනවා.
ප්‍රතිමත් වීම තුළ පුරුදු වෙලා තියෙන එක තමයි කනකොටම අතින් ගහන
එක. ගහන එක. ඔව් ඒක තමයි.
ඒක නිසා තමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ගෙවල් දොරවල් පිරිසිදු කරනකොට දැන් මකුළු දැල් කඩන. ඔව්. නමුත් දැන් මකුළු දැල් කඩනකොට අපි ඒ ගැන හිතුවොත් තමයි අපි දන්නේ මේකේ මකුළුවෝ ඉන්න පුළුවන් කියලා. ඒක ඉන්නවා කියලා. නමුත් දැන් අපේ චේතනාව මකුළු දැල් කඩලා මේක පිරිසිදු කරගන්න.
ඔව්.
එතකොට ඒක අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ ආකාරයට පැහැදිලි
කරන්නේ? ඔව්. ඔකේ ඇත්තටම මේ ඔය තෙන්දී ඇත්තටම දැන් බුදුරජාන් වහන්සේ දැන් ඔය භික්ෂුන් වහන්සේලාට පනවන විනය නීතිවලදී ඔය වගේ පැති සාකච්ඡා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් එක්තරා අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ වතුර පොඩ්ඩක් අතට අරගෙන උන්වහන්සේ දිවැසින් දකිනවා මේ වතුරේ ඉතාම කුඩා සත්ත්ව ඉන්නවා. අපි කියන්නේ වර්තමාන කාලේ හැටියට ශුද්‍ර ජීවීන් කියලා. දැන් මේ ශුද්‍ර ජීවීන් ඉන්නවා දකිනවා. දැකලා බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ අපිට විනය නීතියක් පනවලා තියෙනවා මේ සත්තු ඉන්න බව දන්නවනම් ඒ වතුර පරිහරණය කරන්න එපා කියලා. දැන් ඉතින් මට පේනවා මේ සත්තු මේ වතුරේ ඉන්නවා. ඉතින් මම කොහොමද මේක පරිහරණය කරන්නේ? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ මුගලන් ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපේ මස ඇසට පේනවනම් සත්තු ඉන්නවා ඒක තමයි සීමා වශයෙන් ගන්න කියන්නේ. කියන්නේ දැන් අපි දිවැසින් බැලුවොත් මේ වතුරේ ඕනතරම් සත්ත්වයෝ ඉන්නවා. ඉතින් එතකොට වතුර බොන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. මේ මෙතෙන්දි ප්‍රායෝගික පැත්තෙන් තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ. දැන් වෙනත් කෙනෙක්, දැන් දිවැස් නැති කෙනෙක් වතුර දිහා බැලුවාම එයාට තේරෙනවා දැන් මේකේ වතුරේ මොකෙක්වත් සතෙක් නැහැ. පේන්න කියලා සතෙක් නැහැ. ඉතින් එතකොට ඒ වතුර පරිහරණය කරන්න කමක් නැහැ. ඒ නිසා මෙතෙන්දි අපි අර ප්‍රායෝගික සීමාවක් මෙතෙන්දි පනව ගන්න සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අර නිගණ්ඨනාත පුත්ත වගේ අන්තයට ගියේ නැහැ. දැන් නිගණ්ඨනාත පුත්ත එහෙම හුඟක් මේකෙත් අන්තයට ගියා. අහිංසාවාදී කියලා එයා බොහොම අන්තයකට ගියා. එයා මේ මුඛවාඩව බැඳගෙන යන්න ඕනේ කියලා කිව්වා. මොනවාද මේ මේ පාර අතුව ගා යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඔන්න වගේ මේ අවිහිංසාවේ අන්තගාමී වීමක් එයා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකේ නිකන් අර මැද තැනකට කරන්න පුළුවන් මට්ටමකට තමයි අරගෙන ආවේ. ඒ නිසා අපේ ජීවත් වෙද්දී ඕනතරම් ඉතින් අපේ අතින් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර අර කුසල් පැත්ත වර්ධනය වීම තුළ, කුසල් පැත්ත බොහොම ප්‍රබල කුසල පක්ෂයක් දියුණු කිරීම තුළ ඒ අපේ අතින් සිද්ධ වෙන යම් යම් අඩුපාඩුකම් මැඩගෙන ඒ කුසල ශක්තිය ශක්තිමත් කිරීම තමයි ඇත්තටම මට පේන විදිහට බුදුරජාන් වහන්සේ මතු කළේ. දන දන සතුන් මැරීම කෙලින්ම මේ ශික්ෂා පදයකින් පෙන්වන සම්පජාන මේ කියන්නේ සම්පජානකාරී කියන වචනයත් එක්ක. ඒ කියන්නේ දන දන කියන වචනය චේතනාපූර්වකයි කියන එක තමයි මෙතෙන්දී ඉදිරියට ගන්න. දැන් ඒ මිසක් දැන් මහත්ය ගත්ත උදාහරණයේදී දැන් අපි මකුළු දැල් කඩනවා. ඉතින් මෙතෙන්දී අපි හැම මකුළු දැලක් අස්සෙම බලබලා මේකේ සත්තු ඉන්නවද, චූටි කුඩුවේ කුඩායෝන් ඉන්නවද, ඔහොම ඉතින් ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා බුදුහාඳුරේ එතෙන්දී කියනවා භික්ෂුන් වහන්සේලාට මකුළු දැල් කඩනකොට මහිතේ උඩේ ඉඳන් යටට කඩන්න වගේ දෙයක් මතක් කරනවා. ඒ සත්තුන්ට යන්න ඕනේ නම් යන්න පොඩ්ඩක් ඉඩ දීලා යම්සේ අනුකම්පාවක් අනුකම්පා සහගතව කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ මිසක් මකුළු දැල් කඩන්න එපා කියලා කියන්නේ
නැහැ. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ සියලු දේම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සීමාවෙන්
තමයි ගන්න කියන්නේ.
නවත්
ගන්න කියන්නේ. එහෙම නැතුව දැන් අපි වතුර බොන්න කලින් අන්වීක්ෂයකට දාලා මේක සත්තු ඉන්නවද කියලා බලලා සත්තු නැත්තම් බොන්න කියලා ඒ මට්ටමකට අරන් යන්නේ නැහැ.
ඊළඟට සමිනාස මම දැන් කරගෙන යන භාවනාව අනුව දැන් අපි කිසිවක් උපාදාන නොකරන ස්වභාවයේ ඉන්නකොට දැන් කරන ශබ්ද ඇහෙනවා. ශබ්ද හඳුනා ගැනීම ඒවා මොකුත් නැහැ. එතකොට රූපත් පේනවා හඳුනා ගැනීම නැති. ඒ ස්වභාවයේ ඉන්නකොට දැන් අර නමුත් මේ එකින් එක ජීවිතාවේ අනුව සිත මේ එකින් එක එක ගැන මේ දැනුවත් බවක් ලබනවානේ.
ඔව්.
එතකොට මේ ඔය අනුසිතව වාසය කරනවා කියන එක ඒක බඩ මට තාමත් පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ඒ සියල්ලත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන යම් ස්වභාවයක් සිත අල්ලගෙන ඒක සමාධිමත් ස්වභාවයක්ද එහෙම ඉන්නේ නැතුව අර දැනුවත් බව ලබන දේ දැනුවත්ව වාසය කිරීමක්ද එතනදි වෙන්නේ මොකද හැමතිස්සෙම කියන්නේ තීව්‍ර ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දේ
ඇහෙනවා
ශබ්දේ බව අනු දැනගන්න ශබ්දයක් ලැබුණොත්
ඔව්
එතකොට රූපයකටත් ඒ වගේම පණින්න පුළුවන් එතකොට ආස්වාස ප්‍රාස්වාසෙත් හුස්ම ගැනෙනවා පිට වෙනවා කියන එකත් දැනෙනවා ඒ වගේ එතකොට එතනදී අර සමාධිමත් ගතිය ඉස්මතු වෙන්න නම් ඒයි මොනවා හරි එකක් තෝරගෙන ඒක ඇසුරු කරමින් ඉන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ඔය හැම ඕනම එකක් අහරහා දෝලණය වෙවි ඉන්න පුළුවන්. දැනුවත් බව ලබමින් ඉන්නවා. නමුත් ඒ කිසිවක් නිසා මේ උපාදාන ගතිකෝ එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට එතනදී අපි හරියටම කළ යුත්තේ කුමක්ද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව්. මේ මහත දෙවණීට කියපේක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෝවේ මේ උදාහරණ කියන්නේ ඒකනේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත ලෝවේ කිසිවක් උපාදාන නොකර දැන් එතකොට අපිට රූප පේනවා සද්ද ඇහෙනවා ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට ස්පර්ශ දැනෙනවා මනසට නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකකින් වගේ පසුබිමින් වගේ යම් සිතුවිලිත් එනවා හැබැයි මේ එකකටවත් විශේෂත්වයක් දක්වලා අන්න අහවලණයකට මම අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් දක්විය යුතුයි කියලා එකක් තෝරගෙන ඒකට අවධානය යොමු කළොත් අන්නෙන්දී අපි අහු වෙනවා. එතෙන්දී අපි උපාදාන කළා වෙනවා. එතෙන්දී අපි ඒ අරමුණට බැස ගත්තා වෙනවා. ඒ අරමුණ තුල අපේ විඥානයක් ප්‍රතිෂ්ඨාපනය කරනවා. හැබැයි ඒ එහෙම නැතිව අපිට පුළුවන් නම් මේ හැම දෙයක්ම උපාදාන නොකර හිත කොහෙවත් පිහිටවන්නේ නැතිව හිතට කිසිවක් ඇසුරු කරන්න නොදී කොහෙවත් බඳවන්නේ නැතුව වාසය කරන්න පුළුවන් නම් ඔන්න ඔතෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම පුහුණුවක්. ඒ කියන්නේ මේක තනිකර පුහුණු කරලා ගන්නයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ආදීනව ප්‍රකට කරලා දෙන එක විපස්සනාවෙන් කරනවා. හිතන්න අපි ඉස්සරහට ගත්ත යම් රූප කර්මස්ථානයක් තියෙනවා. ඒක මුල් කරගෙන අපි නැවත නැවත මේ ඒ ආදීනව ප්‍රකට කරලා දෙනවා. මේක ඇති වෙන නැති වෙන ස්වභාවයක්, මේකේ තියෙන පෙළන ස්වභාවය, මේක අපේ වශයෙන් තොර ස්වභාවය මේ ටික ප්‍රකට කරලා දෙනවා. තේහරා තමයි ඒ ගත්ත අරමුණ හිත අතහැලා දාන්නේ. ඒ අතහැලා දැම්මට පස්සේ ආයෙත් එකක් ඇල්ලුවොත් ඉතින්දී අපි ආයෙත් පරාද වෙනවා. ආයෙත් නිකන් අර හිත ගිහිල්ලා වෙන පැත්තකින් අල්ලනවා. ඉතින් එතකොට එනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අල්ලන ස්වභාවයෙන් නැත්නම් ඒ අල්ලන ප්‍රවණතාවේ ඒ අල්ලන පුරුද්දෙන් අපේ හිත වළක්වාගෙන ජීවත් වෙන්න ඒ පුරුද්දෙන් යාව වළක්ව ගන්න හැමනම් අපේ හිත පුහුණු කරන්න සිද්ධ වෙනවා. නැවත නැවත දකින්නත් ඕනේ මෙයා අල්ලන හැටි අල්ලන්න පොඩ්ඩක් එයාට උවමනා නම් ඉඩ දෙන්නත් ඕනේ දීලා අපි තේරුම් ගන්නත් ඕනේ ආ මෙන්න ආයෙත් ගිහිලා මෙන්න මේක ඇල්ලුවා ආයෙත් ගිහිලා ඔන්න සද්දයකට සද්දයක් ඇල්ලුවා ආයෙත් ගිහිලා රූපයක් ඇල්ලුවා ආයෙත් ගිහිලා සඳහස් සුවඳක් ඇල්ලුවා ආයෙත් ගිහිලා රසක් ඇල්ලුවා කියලා අර අපේ තියෙන දුර්ලතා ටික මතු කර ගන්න ඕනේ මතු කරගෙන දැකලා අතහැරලා දාන්නත් ඕනේ අතහැරලා දානකොට අනේතන තමයි අර මේ දැක දැක ප්‍රහාණය කිරීමක් සිද්ධ වෙන්නේ මේ අහවල් ලේවලට තාමත් යනවා මේවැය තාම අහුවෙනවා උපාදාන වෙනවා කියලා තේරුම් ගනිමින් අතහරිනවා ඉතින් මෙහෙම කාලයක් කරන්න අර හිත පොඩ නිකන් අර මැද්දේ ජීවත් වෙන්න මොකක්වත් ඇසුරු නොකර ජීවත් වෙන්න කිසිවක් උපාදාන නොකර ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් එයාට නිකන් ඒකට නිජ භූමියක් සතිමත් බව මුල් කරගත්ත ෂේම භූමියක් එයාට නිකන් සකස් වෙනවා ඔන්න ඔයගේ පැත්තෙන් තමයි අපිට යන්න වෙන්නේ.
මෙතන උපාදාන කරනවා කියන ස්වභාවයේදී ස්වාමීන් වහන්සේ දැන් අපිට ශබ්දයක් ඇහෙනවා ඒ අනුව ශබ්දය හඳුනා ගැනීමක් නැත්නම් එතන උපාදානයක් තියෙනවද
නැහැ හඳුනා ගැනීමක් නැත්නම් කොහොමත් උපාදානයක් ඇත්තේ නැහැ දැන් උතෙන්දී හඳුනා ගැනීම වුණත් උපාදාන නොවීනත් පුළුවන් ඉතින් දැන් හිතන්න මහත්තයා මේ සක්මනක් කරනවා සක්මනක් කරද්දී ඉතින් කවුරු හරි තවත් ළඟ කෙනෙකුට සක්මනක් කරනවා. ඉතින් එතෙන්දී මේ අහවලා කියලා බොහොම ශනිකව අඳුර ගන්න පුළුවන්. හැබැයි එතනින් ඉවර වෙන්නත් පුළුවන් නේ. ඉන් එහාට ආ මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා අර්ග කරා, මේක කරා කීකේ අපි ඒක ඔස්සේ විතර්ක නග්වනම්ව ගියොත් තමයි අපි අහුවෙන්නේ. ඉතින් දැන් අපි
කියන්නේ සංකාර ගොඩනගන මට්ටම.
අන්න හරි. අපි සංස්කරණ කරන්න ගියොත් තමයි අහුවෙන්නේ. සංකාරපත්‍ය විඥානන්නේ. අපි සංස්කරණ කරන්න යන්නේ නැහැ. මෙන්න අහවලාගේ විතරක් අපි අඳුරගත්තා. මෙයාගේ දැන් ගුණ අගුණකම් අතීතේ කරපු කියපු දේවල් අනාගතේ කරන්න කියන තියෙන දේවල් මේවා මතක් කර කර අපි සංස්කරණය කරන්න ගියොත් ඔන්න අහු වෙනවා. ඉන් මෙහාදී නතර කරගන්නවා.
ඔව් නේද මම අදහස් කරේ සමහරවිට දැන් මේ වගේ ඉච්චර දුරට එහෙම යන්නේ නැහැ. දැන් අපි අනිශ්චිතව ඉන්නකොට සමහරක් විට අපි හිතමුකෝ ශබ්ද ඇහෙන ඒ ශබ්ද තුලත් එක එක දැන් අපි හිතමු වටපිටාවේ තියෙන ශබ්ද නම් කාක්ක පෑදාන ශබ්ද කෑගාන ශබ්ද තියෙනවා. නමුත් ඒක ශබ්ද හැටියට දැනගන්නවා මේක කාක්කෙක්ද මොකෙක්ද කියන එකක් ගැන විශ්ලිමත් වීමක් නැහැ.
හරි.
මේ අතරතුරම අපි හිතමුකෝ ශරීරයට ලොකු හුලම්පාරක් ඇවිල්ලා ඒ හුලඟක් වැදුනා ඒකත් දැනෙනවා.
හරි.
එතකොට ඒක ඇලීමක් හෝ ගැටීමක් මොකුත් නැහැ.
හරි.
නමුත් අර කලින් ඉඳපු අර ශබ්ද ඇහිච්ච එකෙන් ඊට පස්සේ අර කයට දැනුණු මේ ගුලම්පාරට මේක ගැන සිත දැනුවත් වෙනවනේ.
ඔව්.
එතකොට එහෙමත් නොවිය යුතුයිද?
නෑ නෑ නෑ. එහෙම නොවිය යුතු නම් නෑ. එහෙම අවශ්‍ය නෑ. ඉතින් එතෙන්දී අපිට අපි නිකන් අර නිරෝධ සමාපත්තිය සම්බන්ධව කයන්න ඒ කතා කරන්නේ. දැන් එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. යම්සි දෙයක් දැක්ක පමණින් නතර වෙන්න ඒ ඔස්සේ කතන්දරයක් ගොතන්න යන්න එපා. ඒ ඔස්සේ ප්‍රපංච කරන්න යන්න එපා. දැක්කා පමණයි. සමහරවිට යම් පමණක හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. එතනින් නතර වෙන්න. ඒ ඔස්සේ සංස්කරණ කර කර, චේතනා පහල කර කර, විතර්ක කර කර ගියොත් ඔන්න එතනදී අහුවෙනවා. ඒ වෙනුවට දැක්ක මතින් නතර වෙන්න. දැක්ක මතින් නතර වෙන්න. ඊට ඇහුණා. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුණා. තේ අහුණ එච්චරයි. ඉන් එහාට මෙයා හොඳයි නරකයි මෙයා මෙහෙම කරා ඒ මොකක්වත් නැහැ. අහුණ එච්චරයි. ඊට පස්සේ මුතේ මුතමත්තම් භවෙස්සති. තමන්ගේ නාසයට දැනුණ, දිවට දැනුණ, කයට දැනුණ දේවල් තිබුණා ඒවා එතනින් නතර වෙන්නේ. දැනගන්න හැබැයි මේ දැනගන්න එක වළක්වන්න කියන්නේත් නැහැ. ඊට පස්සේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවෙස්සති. දැන් හිතට යම්සේ අරමුණුකුත් ආවා ඒකත් ඒ ආපු බව දැනගත්තා ඉන් එහාට යන්න එපා. එතකොට මෙතන ප්‍රධානම ප්‍රශ්නය මේ දැනගැනීමම නෙමෙයි අතරම. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේක තමයි අපේ හික්මීමේ වශයෙන් පෙන්නන්නේ. මේ මට්ටමේ තමයි නතර කරගන්න කියලා කියන්නේ. දැන් මෙහෙම නතර කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්නෝක තමයි ඊට පස්සේ බාහ්‍ය සූත්‍රයේදී විස්තර කරන්නේ. දැන් මේ විදිහේ ප්‍රතිපදාවක් එයා දිගට අරගෙන යනවා නම් මේ විදිහට එයා කටයුතු කරනවා නම් එතකොට ඒ අපිට පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච, හිතිච්ච මේ එකකවත් මම නැහැ. ඒ වගේමයි ඒවත් දැනගත්ත, ඇහිච්ච, දැනිච්ච ඒ අපේ ඇතුලේ කියලා කියන ආධ්‍යාත්මික පැත්තෙත් මම නැහැ. ඒ අතරමැද්දෙත් මමෙක් හදලා නැහැ. එහෙමනම් මෙන්න මේ මමෙක් හදා ගැනීම, කෙනෙක් හදා ගැනීම, පුජ්‍යල ස්වභාවයක් හදා ගැනීම මේ මට්ටමකට ගිහිල්ලා නැහැ. අපි අර අතනින් නතර වෙලා ඇහුණා මට්ටමින් නතර වෙලා මේ ඇහිච්ච දේ අල්ලගෙන කෙනෙක් හදාගෙනවත් නැහැ. ඇහුණ කෙනෙක් කියලා හිතාගෙන මේ පැත්තෙන් කෙනෙක් හදාගෙනවත් නැහැ. මේ එකකවත් එතකොට කෙනෙක් හදලා නැහැ. පුජ්‍යල භාවයකට ගිහිල්ලා නැහැ. හැබැයි ඇහිීමක් තිබිලා තියෙනවා. දැනීමක් තිබිලා තියෙනවා. නැත්තම් මේ සිතීමක් තිබිලා තියෙනවා. හැබැයි හිතන කෙනෙක්, හිත බුද්ධයක්, අහපු කෙනෙක්, අහපු දෙයක්, දකපු කෙනෙක් දකපු දෙයක් ඒ මට්ටමට ගිහිල්ලා නැහැ. ඉතින් අතර මේ කතා කරන්නේ බොහොම සූක්ෂම තැනක් අතර මේ කතා කරන්නේ. ඒ කියන්නේ ක්‍රියා මාත්‍රයෙන් අපිට නතර වෙන්නයි කියන්නේ ඒ මිසක් ක්‍රියාවවත් නතර කරන්න එපා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් ඇහෙනවා කියන එක ක්‍රියාවක්. අපි මේ ඇහෙනවා කියන ක්‍රියාව අපේ තව සංස්කරණය කරලා ඒකට පුජ්‍යල ආරෝපණයකුත් කරලා තමයි අපි කියන්නේ මටයි ඇහුණා කියලා. මට ඇහුණා කියලා. තේරුණාද? එතෙන්දී අපිට පුළුවන් මේ ඇහිච්ච මට්ටමින් නතර කරන්න. ඇහුණා එච්චරයි. ආයේක මේ මට ඇහුණා. ඒක හරිම ලස්සනයි. ඒක හොඳයි. ඒක මගේ කරගන්න ඕනේ. ඒක මම රෙකෝඩ් කරගන්න ඕනේ. ඒක තායිත් මම අහන්න ඕනේ. ඔහොම කියලා ඉතින් එතෙන්දී අන්න මම දාගන්නවා එතෙන්දී. එතෙන්දී මම තව ටිකක් එහාට ගිහිල්ලා සංස්කරණ කළා මේ ඒකට අර දිග පළල මේ හොඳ නරක ද්වේතාවෙන් මිශ්‍ර කළා මම තව මේක සංකීර්ණ කරගන්න. එච්චර දුර යනවා කියන්නේ අන්න අපි සම්පූර්ණයෙන්ම අහු වෙනවා. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ කියන්නේ ඇහුණා. හැබැයි ඇහිල්ල විතරයි මෙතන තියෙන්නේ. මෙතන ඇසීම් මාත්‍රයක් පමණයි. ඇසීම් මාත්‍රයක් මිසක් මෙතන අහන කෙනෙක් නැහැ. ඊයාට ඇහිච්ච දෙයක් කියලා නාමපදයක් වශයෙන් ඇහිච්ච දෙයක් කියලා එකක් ඇත්තෙත් නැහැ. මෙතන තියෙන හොදෙක් ඇසීම් ක්‍රියාවක් මෙතන තියෙන්නේ. ඒ වගේ දැනීම් ක්‍රියාවක්, පෙනීම් ක්‍රියාවක් තර ක්‍රියා මාත්‍ර මට්ටමින් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ක්‍රියාවත් නතර කරන්න එපා කියලා කියන්නේ.
එහෙමයි සමහරු. ඒ වගේම එතකොට දැන් අර මම කිව්වා වගේ එතකොට දැන් අපි අර මම කියවනේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අර යම් ස්වභාවයක් සිත දැනුවත් වෙ ඉන්නවා يعني මුකුත් උපාදාන නොකරනකොට එතකොට ඒක සතිය, නීතිය ඒ වගේ يعني සෝපහස බව ඒ හැම දෙයකම සංකලනය. එතකොට ඕනනම් පුළුවන් ඒ ස්වභාවය අසුරු කරමින් ඉන්න පුළුවන්. එතකොට ඔය කියන දැන් අපි හිතමුකෝ සතෙක් කෑ ගන්න ශබ්දය ගැන අර දැනුවත් බවක් නැති වෙනවා. ඉඟේ ඇවිල්ලා වදින්න සිසිල් බවක් නැති වුණනම් අරකම අසුරු කර කර ඉන්නත් පුළුවන්.
ඔය එතකොට අපි එකකට ඡන්දේ දුන්න වෙනවනේ.
ඡන්දේ දුන්න වෙනවා. ඒක තමයි මම හිතන්නේ. ඒකම කැමැත්තක් ඇතුලේ එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ එතකොට.
ඔව් අනිවාර්යයෙන්. එතකොට අපි එකක් තෝරගත්ත වෙනවා. දැන් අපි දුමු අරමුණු 6ක් තිබුණා. හයෙන් අපි පහක් අතහැරලා එකක් තෝරගත්තා. ඉතින් ඒ තෝරගත්ත එකේ ආයෙත් අපි සංස්කරණ සිද්ධ වෙනවා. අපි ඒ තෝරගන්නේ යම්සිදක් තෝරගන්නේ අපි ඒකට ඡන්දය දීලා. ඒකට යම්සි කැමැත්තක් ඇති වෙලා. එතකොට අපි ආයෙ ඒක බැස ගන්නවා. ඉතින් බැස ගන්නවා කියන්නේ උපාදාන කරනවා.
එහෙමයි සමහරු.
ඔව්. ඇත්තරම ඔතෙන්දී ඇත්තරම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හිතේ ස්වභාවය ගැන විස්තර කරපු සූත්‍ර තියෙනවා. එතෙන්දී මතක් කරන්නේ ඒ දැන් ඒ අරමුණ වෙතට ඇදී යාමක් ඇත්තෙත් නැහැ. අරමුණ තුලින් විකර්ෂණය වීමක් ඇත්තෙත් නැහැ. දැන් අපි අරමුණක් දැක්කහම අපිට රූපයක්. මේ රූපය හරිම ලස්සනයි නං, ආකර්ෂණීය නං අපේ හිත ඔන්න එතෙන්ට ඇදිලා යනවා. ඒ වෙතට යනවා. ඒ වගේම අපි තුමු මේ දැකපු රූපය අපි අකමැති නං ඉක්මනටම ඔන්න අහක බලා ගන්න. ඉක්මනටම පැත්ත බලා ගන්නවා. මොකද අපි ඒකෙන් ගැටෙනවා. විකර්ෂණය වෙනවා. ඒතර මේ දෙකම නැත්තම් තොර ඒ රූපේ වෙතර ඇදී ගියෙත් නැ රූපනේ රූපයෙන් විකර්ෂණය වුනේත් නැ හිත තියෙනවා යාගේ අර තිබිච්ච සාමකාමී භවයේ තියෙනවා කොහෙවත් බැඳිලා නැ ඒ රූපය එතනින් අදහස් වෙන්නේ නැ නොදැක්කයි කියලා රූපේ පෙනේවි හැබැයි ඌමනාවෙන් බලන්න කියලා යාමක් ඒ වෙත ඇදී යාමක් ඇත්තෙත් නැ ඒකෙන් ගැටිලා ඉක්මනට පැනලා දුවන්න හැදී ලොකුත් ඇත්තේ නැ ඒ වෙනුවට හිත තමන්ගේ තිබිච්ච සාමකාමී භවයේ නොකිලිටි භවේ නැත්තම් නොබැඳුණු භවේ මේ විදිහටම දෙකට තියෙනවා. ඉතින් එතකොට අර කොහේවත් නොබැඳුණු කොහේවත් බැසගත්තේ නැති කොහේවත් උපාදාන නොකළ. ඒ වගේම නිකන් හාත්පස පැතිරිච්ච ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. විමරියාදි කතේන චේතස විහෙරති කියලා කියනවා. ඒ කියන්නේ කොහේවත් හිර වෙලා, පටු වෙලා යම්සි අරමුණක් තුල බැස ගැනීම නිසා එතෙන්ට හිර වෙච්ච ගතියක්, පටු වෙච්ච ගතියක් කොටු වෙච්ච ගතියක් ඒ හිතේ නැහැ. මොකද කොහෙවත් හිර වෙලා නැහැ. කොහෙවත් බැඳිලා නැහැ. කොහෙවත් කොටු වෙලා නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ.
ඔව් ඒක එහෙම තමයි සංසාරයෙන් කියන්නේ ඔය කියන ස්වභාවයේ ඉන්නකොට කියන්නේ ශබ්ද ඇහුණත්, රූප පෙනුණත් ඉතින් අර වෙන්නේ මුළු හාත්පස විශ්වය පුරාවටම පැතිරිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් කිසි දෙයක් එහෙම විශේෂයෙන් තේරීමක් නැහැ. නමුත් අර තියෙන්නේ සිතටත් දැන් අර ශබ්දයක තීව්‍රතාවය වැඩි වුණොත් ඒක ගැන දැනුවත් වීමකට පණිනවනේ.
ඔව්.
එතකොට අර එහෙම පණින්නේ නැතුව නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ස්වභාවය ගැන ඒකට හැඟීමක් ඇතුව නෙමෙයි නම අර දැනුවත් බව ඒකට යොදවලා ඒ කියන්නේ අපි සතියෙන් අපිට පුළුවන්නේ ඔය අවස්ථාවේදී තියෙන ඕනම දෙයක් තෝරගෙන ඒක
පුළුවන්
වෙන්න පුළුවන්
පුළුවන් පුළුවන් පුළුවන්
එතන අකුසලයක්වත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ මමත් නැහැ
ඔව්
මම අහන්නේ අන්න ඒක එතකොට ඒක සමාධිය දැන් අපි සමාධියක් කියලා කියන්නේ මේ මොකක් හරි එක අරමුණක සිට ඒකාග්‍ර වීමක් නේ දැන් අපි එහෙම ඔය ස්වභාවයේදී සමාධිමත් වෙන්නේ නැත්නම් එතකොට අපි ශබ්දයක තීව්‍රතාවය වැඩි නම් ඒකට පණිනවා නම් එතකොට අර සමාධිය කියන එකේ පොඩි සිතන ප්‍රශ්නයක්
ඔව් දැන් මෙතනදී ඇත්තටම දැන් අපි විපස්සනා වේදී කතා කරන්නේ දිගට තෝරගත්ත තනි අරමුණක නොවෙනස් වෙන අරමුණක දිගට පැවැත්වීම කියන සමාධියක් නෙමෙයිනේ අපි එහෙම සමාධියක් වොන්න සමතේදී කතා කරනවා. විපස්සනාදී කතා කරන්නේ එහෙම නෙමෙයි. විපස්සනාදී එතන එතන හට ගන්නා එතන එතන මේ වෙනස් වෙන අරමුණු වල එතන එතන අපි පවත්වන සමාධියක් කතා කරන්නේ. ඉතින් එතකොට දැන් මේ මට්ටමේදී වුණත් අපිට උමනාවන් උමනා නම් ඒ තීව්‍ර අරමුණකට ගිහිල්ලා ඉතින් බලන්න පුළුවන් ඉතින්. බලන්න බැරි නැහැ. ඉතින් එහෙම ස්වභාවයෙන් යන්නත් පුළුවන්. අපි තීව්‍ර ශබ්දයක් ඇහුණත් අන්තිගාලේ ඒක දැනගත්තා ආයෙත් ඔන්න හිත ආපස්සට ආවා. ඉතින් ලොකු හානියක් වෙලා නැහැ ඉතින්. ඉතින් ඒ දැනගැනීමේ හැකියාව දුර වෙලක් නැහැ ඒ නිසා හිතේ. බොහොම යා අවධානෙන් ඉන්නේ. හොඳ අවදියෙන් ඉන්නේ. අවදියෙන් ඉන්න නිසා ඕනම දෙයක් ඉක්මනට ෂණිකව දැනගන්නත් පුළුවන්. ඉතින් ඒක වැරද්දකුත් නැහැ.
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට සුබ අලුත් අවුරුද්දක්
ආශිර්වාද. හොඳයි හොඳයි. මාතේ කොහේදන්ද කතා කරන්නේ
මම අද නම් මේ ගාල් මේ අපි ආවා දකුණු පළාතේ අද
ඉන්නේ සෝරු හොඳයි 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 සබලුත් තරුදක් වේවා එසේම වේවා
පුරුවන් සරණයි සරණයි
හොඳයි
තෙරුවන් සබලුත් තරුදක්
වේවා ඊළඟ පැනේ රාණි රාජපක්ෂ මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්
ඔව් රාණි මෑණියෝ පොඩ්ඩක් හයියෙන් කියනවාද?
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් අදහසක් ඉදිරිපත් කරන්න.
ඔව්.
ඔබ වහන්සේ කර්ම පිළිබඳව කොහොම අපිට දෙරට ඇටෙන විදිහට විග්‍රහ කරලා මම හිතන එකම ඔබ වහන්සේ අපිට විග්‍රහ කරලා දෙන්න හොඳයි කියලා න්‍යාම ධර්ම අතරම
ඇත්තටම මේ ඒ කියන්නේ සූත්‍ර පිටකේ මට ඔය නියාම ධර්ම පහ ගැන එහෙම විස්තර වෙන තැනක් හම්බුනේ නැහැ. සමහර විට මේක පසුකාලීනව අට කතාවල ආව විග්‍රහයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක මම මෙතෙන්ට ඇතුළත් කළේ නැත්තේ. බීජ නියාම, කම්ම නියාම, උතු නියාම, ධම්ම නියාම ඔය විදිහට නියාම ධර්ම පහක් ගැන කතා කරලා තියෙනවා. ඒවා පසුකාලීනව ආපු දෙයක්දෝ කියලා පොඩි සැකයක් තියෙනවා. මොකද මට සූත්‍ර දේශනාවල මේ නියාම ධර්ම ගැන හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම පොඩ්ඩක් තව හොයලා බලන්නම්. මේක පසු කාලීනව අට කතා හරහා දහමට එකතු වෙච්ච දෙයක්ද කියන එක පොඩ්ඩක් හොයලා බලලා තමයි මේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම අතෙන්දි ගත්තේ අර මේ ගිරිමානන්ද සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දැන් ඔය එතෙන් දැන් අතම රෝග පීඩා සම්බන්ධයෙන් එතෙන්දි විස්තර කරන්නේ. මේ එතෙන්දි අර හේතු කාරණා 8ක් පෙන්නනවා. මේ 8කින් එකක් තමයි හේතුව වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ එකක් හෝ කීපයක් හෝ හේතුව වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව ඉතින් අපිට සනාත වෙනවා මෙතෙන්දී මේ කර්මය කියන්නේ එතන ඇවිල්ලා 8න් එකක්. ඔව්.
අපි විශේෂ ප්‍රශ්නයක්
තිබුණේ ධම්මනියම ගැන නංගෝ වාසේ. ඔව්. පොඩ්ඩක් හොයලා ඕනේ කියන්න මේ කියන්නේ ඔක අහලා තියෙනවා නියාම ධර්ම පහක් වශයෙන් මේ අහලා තියෙනවා. නමුත් ඒක ටිකක් අපි කියද්දී සූත්‍ර දේශනාවකට එක්කම කියනවා නම් තමයි ඒකේ බුද්ධ වචනයක් බවට පත් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලලා ඕනේ කියන්න.
නෑ.
නෑ. නෑ.
ඊළඟ පැනේ අරුණ මානකංග මහතාට දෙලිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් විදිහට ප්‍රකාශ වගයක් කරා මේ මදුරුවේ කණේක දී මරණ කොට අපි මරන්නේ මේ පුරුද්දට නෙවෙයි කියලා. ඒ කියපු එකට තව එකතුවක් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් එකතු කරගෙන අපේ මාතෘකාවන සම්මා දිට්ඨිය පිළිබඳව මේ දේශනා වෙච්ච වැදගත්ම සූත්‍රයක් තමයි සම්මා දිට්ඨි සූත්‍රය. එහිදී කියන එක ප්‍රකාශයක් සඳහන් කරන්න අවශ්‍යයි. යතෝඛෝ ආංසෝ අලිය සාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ අරිය ආංසෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උචුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මා සාදු සාදු සාදු. මෙතන මට තේරෙන හැටියට මට තේරුම් ගිහින් කියන හැටියට කොච්චර වැදගත්ද කියුවොත් හරියට ඒක අපි හදන පිළිමක ෆවුන්ඩේෂන් එක වගේ. මේක හරියට අපි තේරුණොත් එයා සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි අකුසලයේ මොකද්ද අකුසල මූලය මොකද්ද කියන තත්ත්වයට හිත දියුණු වෙලා නම් එතකොට එයාට මේ ඔයස් මදුරුවේ පුරුද්දට වරහන් ඇතුළු පුරුද්දට කියලා මැරෙන දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද අකුසල මූලයේ කොතනින් ඇති වෙන්නේ කියන අවබෝධය එයාගේ ඉතාම ගැඹුරින් අභ්‍යන්තරේ තියෙනවා. ඉස්සෙල්ලා සීලයක් වශයෙන් පයි පස්සේ ඒක තේරුමක් කිය දෙස්තිගත වෙච්ච තත්ත්වයක් කියන්නේ දැකීමක් හැටියට යාසුර දියුණු වෙනවා කියන්නේ. කොච්චර මේ ෆවුන්ඩේෂන් එක වැදගත්ද කියලා කිව්වොත් මට හිතෙනවා මට ජන්තන් තේරිලා ගියේ කියන හැටියට අර මේ මොනවත් අපි ඉස්සෙල්ල දැන් කතා කරේ අනිශ්චිත ස්වභාවයක් ගැන. ඒ අනිශ්චිත ස්වභාවයෙන් හරි විදිහට පැටලිලි නැතුව තේරෙන්න පවා ඔය ෆවුන්ඩේෂන් එක හරියට වැටුණොත් මට තේරිලා ගියේ කියන හැටියට එතන අවුල් නැතුව හරියට තේරෙන්න පටන් ගන්න.
ඒකෙන් සාලුන් අහන්සිට මොනවා හරි කියන්න තියෙනවද? ඔව්. ඇත්තරම දැන් අපේ හිතේ අතොරක් නැතුව සිතුවිලි පහළ වෙනකොට ඔය ASCII චේතනා අනන්ත අප්‍රමාණව තියෙනවා. නමුත් අපේ හිතේ පැහැදිලි බව නැති නිසා අතොරක් නැතුව එකකට එකක් පස්සේ සිතුවිලි එන නිසා අපිට මේවා හරියටම නිශ්චය වශයෙන් මෙන්න මේකයි චේතනාව, මෙන්න මේකයි අකුසලය, මෙන්න මේකයි කුසලය, මෙන්න මේකයි අහවල් එක කියලා අපිට තෝරගන්නවත් බෑ. එච්චරට වේගයෙන් සිතුවිලි පහළ වෙනවා. ඒ නිසා ඒ බඳු සිතුවිලි බහුලව අපි කටයුතු කරනකොට අපේ ඇඟේ ඇවිල්ලා මදුරුවෙක් වැහුවාම අපිට දුක් වේදනාවක් එතන හටගන්නවා. ඒකේ යම් තොරතුරක් සිග්නල් එකක් අපේ ඔළුවට එනවා. ෂණිකවම චේතනාවක් ඇවිල්ලා ඒ මදුරුව මරනවා. ඉතින් එතකොට මේ කටයුත්ත සිද්ධ වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ දුක් වේදනාවට ප්‍රතික්‍රියා දක්වනවා කියන්නේම චේතනා පූර්වකයි ඒ මට්ටමේදී. දැන් හිතන්න අපි හැබැයි එහෙම නෙමෙයි අපි කොහේ හරි රාත්‍රියේ ඇවිදිනවා. රාත්‍රියේ ඇවිදිනකොට ඔන්න නිකන් කකුලේ මේ දැවැටෙනවා වාක් හරි එකක්. සමහරවිට අපි හිතන්නත් කලින් කකුල නිකන් විසිරලා යන උඩට. ඔතන තියෙන චේතනා පූර්වක බවක් නෙමෙයි. අපි දැක්කෙත් නෑ මාකත් තාම يعني ලොකුවට අර වගේ පුරුද්දක් වශයෙන් ආවෙත් නෑ. හැබැයි මොකද්ද එකක් අක්ගාලා සිද්ධ වුණා. එතන අර මේ දෙක වෙන් කරගන්න එක ලේසි නැහැ. මට මතකයි ওই විද්‍යාව එහෙම විද්‍යාවදී හමු ගන්නුනන් ප්‍රතික ක්‍රියා කියලා. මොලේ මැරලා තිබුණත් ක්‍රියාත්මක වෙන ක්‍රියා විශේෂයක් තියෙනවා ප්‍රතික ක්‍රියා කියලා. ඉතින් ඔන්න ඒ වගේ පැතිත් ඉතින් තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි පුරුද්දක් වශයෙන් මදුරුවා මැරුවාය කියන එක අපිට නිදහසට කාරණයක් වශයෙන් ගන්න බෑ. එතන අර මනතුංග මහත්තයා කියනවා වගේ අපි කුසල මූලය අකුසල මූලය කියන දේවල් අපි හඳුනගෙන තියෙනවා නම් මෙතෙන්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙ යුතුයි. මෙතෙන්දී අත යනවා, මෙතෙන්දී මදුරව මරනවා, මේ කියන දේවල් වලට ඇත්තරම සෑහෙන්න හිතේ ප්‍රතික්‍රියා දැක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක හඳුන ගන්න නම් අන්න සතිය දියුණු කළා, හිත තව ටිකක් පැහැදිලි කළා, සිතුවිලි අතර යම්කිසි පරතරයක් ඇති කළා. ඉතින් ඒ හරහා තමයි දැන් මේ පොඩ්ඩක් මේක විග්‍රහ කරලා බලන්න වෙන්නේ. ආ මෙන්න මේක දැන් වේදනාවක් දැනෙනවා, වේදනාවට මම අකමැති බවක් ඔන්න හිත කියනවා. ඒ අනු ඔන්න මරන්න ඕනේ කියලා ඔන්න හිතේ යම් චේතනාවක් පහළ වෙනවා. ඒ අනු යම්සි උපක්‍රමයක් කළා මදුරව මරනවා. එතකොට මේ කරුණු ටික ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. නැත්නම් කරුණු ටික ඔක්කොම මේ අංග ටික ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ අංග ටික සම්පූර්ණ නම් ඔන්න අපිට කියන්න පුළුවන් මේ ප්‍රාණඝාතය සිද්ධ වුණා කියලා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් කරමින් ජීවත් වෙන්න පුළුවන්. මේක කුංචි හාස්‍යයක් එක්ක තියෙන දෙයක්. මම අවුරුදු 10කින් මදුරේ මේ විදිහට ගහලා මරලා නැහැ. කියලා බොහොම සතුටින් කියන්න පුළුවන්. මම කරන්නේ මදුරව වහකුවාම මදුරව වහන බව දැනගන්නම ඒකලා වේදනාව එනකොට කුලම් පිපිනවා. ඒ කියන්නේ ගල පිපිනවා ඒ සත්තාට යන්න. හැබැයි ආස 6කට විතර ඉස්සෙල්ලා මම ටිකක් තදින් කුලම් පිපිලා ඒ සතෙක් නිින් වැදිලා පිටිය වැදිලා මැරුණා. දැන් මම පරිස්සම් වෙනවා කුලම් පිපිනකොට ඒ තරම් තදින් කුලම් පිපින්නේ නැති වෙන්න. ඒ වගේම මම කියන්න ඕන මම දන්නේ නැහැ මම සමාධියට පත් වෙලා කියලා. නමුත් ඒක සමාධියට පත් වුණා හෝ නැති වුණා හෝ මනුෂ්‍යයෙකුට පුහුණු කරන්නට ගැහැණියකට හෝ පිරිමියෙකුට පුහුණු කරන්නට පුළුවන් දෙයක් බව මම සතුටින් කියනවා. මොකද මම ඒක අවුරුදු 10කට වඩා කරලා තියෙනවා.
ඔව් ඒක තමයි. හොඳයි. තෙරුවන් සරණයි. ඒක තමයි ඇත්තම සතිමත්ව කටයුතු කරද්දී ඇතැම් වෙලාවට අපේ ඔය පුරුද්දට එන අකුසලය ප්‍රබල බවත් තේරෙනවා. ඒ නිසා ඒ අකුසලය සිද්ධ වෙන බවත් තේරෙනවා. හිතන්න දැන් මෙහෙම දැන් අපේ සතිමත් බව ඇත්ත. දැන් ඔන්න අපිට කේන්ති යනවා යම් කෙනෙක් දැකලා. දැන් ඔන්න හැමදෙටම සතිමත්. Tamanට තේරෙනවා දැන් කේන්ති කියයි කියලා තේරෙනවා. හැබැයි Tamanට තාම Tamanව පාලනය කරගන්න බැහැ. තමන් ඔන්න එක්ක අහක බලනවා රවලා බලනවා නැත්නම් වචනයක් මේ කියනවා ඒ දෙකත් සිද්ධ වෙනවා. හැබැයි දැනගෙන තමයි වැඩේ සිද්ධ වුනේ. අකුසලයකුත් සිද්ධ වුණ බවක් දන්න. චේතනාපූර්වක බැන්න බව මේ ආපු ආවේගය ප්‍රබල බව ඒක තමන්ට පාලනය කරගන්න බැරි වෙච්ච බව මේ ඔක්කොම දැනගෙන සිද්ධ වුණා. දැන් හැබැයි මේක කාලයක් වෙනකොට මේ සතිමත් බව පැවැත්වීම නිසා අර අපි කරපු ඒ අකුසලේ හොඳට ප්‍රකටයි. මම මෙතෙන්දී නොකළ යුතු දෙයක් කළා. මේ හරහා තව කෙනෙක් මේ කරදරයට පත් වුණා. මමත් නිකන් පව් පුරවගත්තා කියලා අර මේ කරපු වැඩේ තියෙන ඒ වැරදි පැත්ත ආදීනව පක්ෂය හොඳට ප්‍රකටයි. මොකද අපි එතෙන්දී හොඳට මේ කියන්නේ සතිමත් බවක් මත පිහිටගෙන තාමත් අකුසලේ හඳුනත් කළා තියෙන්නේ. ඉතින් එතකොට මේ අකුසලේ වැඩි කලක් කරන්න බෑ. තව සතිය දියුණු වෙන්න අච්චර දුර යන්න කලින් මේක අහු වෙනවා. හිතේ ද්වේෂ සිතුවිල්ල පහළ වෙනකොටම ඔන්න අහු වෙනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදී අහු වෙනවා. එතකොට අන්න යාට තිරංග තද කරගන්න පහසු වෙනවා. එතකොට අන්න ලොකු දැවීමක් හිතේ නැහැ. ලොකු ද්වේෂයක් හිතේ නැහැ. එතකොට අන්න වීතික්‍රමණයක් නොවී ඉන්න පුළුවන්. ඒ කියන්නේ බනින්නේ නැතුව, ගහන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමක් ඔන්න දැන් යාට හිතේට ඇති වෙනවා. ඒ ශක්තිය දියුණු වෙනවා. මොකද ඒ අකුසලය පහළ වෙන මුල් මට්ටමේදීම අහු වුණා. සතිය හොඳට තියුණුයි. තීව්‍ර සතියක් තියෙනවා. එතකොට අන්න නියපොතෙන් කඩන්න පුළුවන් මට්ටමේදී අහු වෙනවා. ඒ නිසා සතිය තියෙද්දී වුණත් අපේ අර ආවේගය ප්‍රබල නම් ඒ ආපු අකුසලයේ ප්‍රබල නම් සමහරවිට අපිට තාමත් අපිව වළක්ව ගන්න බෑ. තාමත් අකුසලයේ කෙරෙන. හැබැයි දිගට කරන්න බෑ. මොකද අර සතිමත් බව නිසාම හිත දැන් ඒකේ තියෙන ආදීනව තව තව කියලා දෙනවා. මේ කරපු වැඩේ වැරදි කියලා අන්න තව තව කියලා දෙනවා. ඒ නිසා අන්න පොඩ්ඩ අපි නිවැරදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති. පුළුවන් තරම් එයා මේ වැරදි දේවල් බැහැර කරනවා නිවැරදි දේ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. අපිට සතිමත් වුණා කියලා සියලු අකුසලයන් එකපාර නවත්ත ගන්න බැරි වෙයි. හැබැයි ටික ටික මේක දියුණු කරගෙන යනකොට ඒ මේ පොඩ පොඩ තව තව අපි තුල තියෙන ඒ කුසල පක්ෂය නැත්නම් සත්පුරුෂ භූමිය කර්මයේ කර්මඵලයේ ඇදහිම තව තව ශක්තිමත් කරගන්න ක්‍රමානුකූලව පුළුවන්කම ඇති වෙයි. ඉතින් එතකොට අන්න කෙනෙකුටපත් වෙන්න පුළුවන් හිතේ අකුසලයක් පහළ වුණාම ඒක දැනගත්තා. හැබැයි ප්‍රතික්‍රියා කරන්න ගියේ නැහැ. ඒකට අහු වෙන්න ගියේ නැහැ. ඒකේ වහලෙක් උනේ නැහැ. දැනගෙන අතල්ලා දැම්මා. හොඳයි.
ඊළඟ පැන්නේ චින්තා හිටිය ආරච්චි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේක දැන් වචනය ගැන ස්වාමීන් වහන්සේ මේ මනෝවිද්‍යාවේ කතාවට සමානයි තමයි. දැන් අපි කාර්තික හරි කතා කරනකොට සමාන විලාස ස්වාමීන් වහන්සේ දැන් අපිට සතිමත් වුණොත් ගොඩක් දුරට පේන්න ඕනේ තමයි. ඒත් අපි කතා කර ඉන්න වෙලාවට සමාන වෙලාවට අපිට ඉබේටම නම් ඉක්මනට උත්තරයක් දෙනකොට හැම දැන් සිටුවේෂන් එක නිකන් හැම බෑග්ග්‍රවුන්ඩ් එකම මතක් වෙන්නේ නැතුව එකපාරට උත්තරයක් දුන්නොත් තීර සමානවල පහුවලා හිතෙනවා ආ මෙයාට මෙහෙම සිටුවේෂන් එකක් තියෙනවා දැන් මේ කිව් එකට හිතරෙදී දන්නේ නැහැ. දැන් පහුවලා අපි කතා කරන්නේ නැසේ පහුවලා අපිට හිතෙනවා දැන් මේක කිව් එක වැරදිද දන්නේ නැහැ එහෙම කියලා. දැන් මුලින් චේතනාවක් තිබුණේ හිතරේ දන්න. එහෙනම් ඊට පස්සේ දැන් අපිට ඊටපස්සේ පහළ වෙනවා දැන් මෙයාට හිතරේ දුනක් දන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ අපිට පස්සෙත්තාපයක් එනවා.
ඔව්.
චේතනාවක් නැත් කියන්නේ හිතරෙදීමේ චේතනාවක් නැහැ. මට අන්තිමට පස්සෙත්තාපය තුලින් අපිට කර්මයක් එනවා. දැන් අපි දැන් තේරුම් ගත්තා කියන එක මෙතන හිතරෙදී දුනක් දන්නේ නැහැ කියන එක.
ඔව්.
අර ඒ වගේ එකක් ඉතින් දැන් සතිමත් වීමෙන් අඳු කරගන්න පුළුවන්. ඒත් අපිට සමහර වෙලාවට වෙනවනේ කියනකොට.
ඒ එතෙන්දී ඇත්තටම ඕගෙන සාකච්ඡා වෙලා තියෙනවා. එනේ අපි ඔක තියෙන ඇත්තම අපේ පැත්තේ ප්‍රශ්නයක් උතන තියෙන්නේ. එනේ අපි එතෙන්දී බොහොම පිරිසුදු හිතින් නම් කටයුතු කළේ අපිට ඒ මොහොතේ අපේ හිතට ආව නිවරදී කියලා හැඟිච්ච උත්තරේ තමයි අපි දුන්නේ. අපිට කිසිම වමනාවක් තිබුණා ඒ තැනත්තව රවට්ටන්න අපි අපේ ශක්තිපමණින් උදව්වක් කරන වමනාවකින් ඒ කටයුත්ත කළා. හැබැයි ඉතින් පස්සේ ඔන්න අපිට තේරුණා නෑ ඒ උත්තරේ නෙමෙයි එතෙන්දී හරියන්නේ ඊට වඩා වෙනස් උත්තරයක් තමයි හරියන්නේ. මෙයාගේ හිත රිදුරක් දැන්නේ මම අරම කිව්වා හින්දා මේ ඇවිල්ලා අනවශ්‍ය විතර්ක මේ ඇවිල්ලා ඔක්කොම ප්‍රපංච. ඉතින් ඕනේ නම් තමන්ට තේරෙනවා නම් හොඳටම විශ්වාස නම් ඒ දීපු උත්තරේ වැරදි මෙන්න මේකයි නිවැරදි උත්තරේ කියලා පස්ස වෙලාවේ තේරෙනවා නම් ඕනනම් ඉතින් අපිට ඒක නිවැරදි කරන්න යාම උත්සාහයක් දරත හැකි. හැබැයි ඒ වෙනුවට නිකන් යා මොනා හිතුවක් දැන්නේ මං ගැන මොනා හිතුවක් දැන්නේ මේ එයාගේ හිත රිදුරද දැන්නේ ඒ ඇවිල්ලා අන්න ප්‍රපංච මට්ටමක් යන්නේ. මොකද එතෙන්දී අර බුදුහාඳුරු පෙන්නනවා සියුම් විතර්ක පැති කීපයක් පෙන්නනවා. දැන් ඔය අපි අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක කියලා පෙන්නනවා. ඒ කියන්නේ අනිත්‍ය ඔක්කොම මං ගැන නිවැරදි ආකල්පයක් පැවැත්විය යුතුයි කියලා ඔන්නඔහම විතර්කයක් අපි ඇති කරගන්නවා. මේක බුදුහාමුදුරගෙන මේක හරි සියොම් විතර්කයක්. මේක ඇවිල්ලා අහු වෙන විතර්කයක් අපි. විශේෂයෙන්ම සතිය දිනු කළා භවනා කරද්දී අපේ හිතේ ඒ සංවේදී බව වර්ධනය වෙනවත් එක්ක කෙනෙක් අහු වෙන්න පුළුවන් විතර්ක තමයි මේවා. මේවා තියෙන්නේ හරි නිවැරදි ස්වභාවයක් මේවා තියෙන. ඒ කියන්නේ දැන් අපේ හිතේ ද්වේෂයක් එහෙම පහළ වෙනකොට අපිට ටක් ගාලා තේරෙනවා මේක නිවැරදි නැහැ කියලා. ඒක ඉක්මනටම අයින් කරගන්න ඕනේ කියලා අපිට තේරෙනවා. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා ඊට වඩා හරි සියුම් විතර්කයක්. මේකෙදි කියන්නේ මේ අනිත් එක්කෙනා මං ගැන මොනා හිතුවක් දන්නේ ඔන්න ඔය වගේ පැත්ත විතර්කයක් තියෙනවා. අපි දන්නේම නැතුව ඕක හිත හිතා ඉන්නවා. මේකත් හැබැයි බැහැර කළ යුතු විතර්කයක්. ඉතින් අයින් කළ යුතු, සමනය කළ යුතු ප්‍රපංචය විතර්කයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා මෙතෙන්දී ඉතින් අතර පුද්ගල භාවයක් ඉතින් කටයුතු වෙන්නේ. කෙනෙක් ඉන්නවා, මම ඉන්නවා, මම එයාට යමක් කිව්වා. ඒතර එයත් ඉන්නවා. ඉතින් මමයි එයයි අතර ඇතිවෙච්ච ගනුදෙනුවක්. අපි එතන එතකොට මෙතනත් අර පුද්ගල භාවයක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි හුඟක් වෙලාවට ප්‍රපංච දක්වා යනවා මේ වගේ මේ දිගට හිතන්න ගියාම.
ඒක ස්වාමීන්
වහන්සේ ඒක හරි. ඒ කියන්නේ අපිට දැන් අපි කොහොමත් ඉතින් කටයුත්තක් කරද්දී ඒ අවස්ථානුකූලව අපේ හිතට පැමිණි යම් අවබෝධයක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. හැබැයි ඉතින් පස්සේ වෙලාවක ඊට වඩා අපේ හිතේ යම් සංසිඳීමක් ඇති වෙච්ච වෙලාවක අරිට වඩා හොඳ විසඳුමක් මේ ප්‍රශ්නෙට තියෙනවා කියලා තේරෙන්න පුළුවන් ඉතින්. ඉතින් එතෙන්දී ඕනේ නම් අපිට ඒක දැනුම් දෙන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා නේද? හැබැයි ඒක අල්ලගෙන ඉතින් අපි පසුතැවෙන්න මට්ටමට ආව යුතු නැහැ.
ඒක තමයි. මම පසුතැවෙන එක තමයි මට පස්සේ තේරෙන්නේ නිකන් අනවශ්‍ය මේ අකුසලයක් එතනින් එනවා කියන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම. ඒක හරි.
බොහොම
හොඳයි. හොඳයි. ඒක සම්මයි. ඊළඟ පැනේ
ආනන්ද ලොකුගේ මතක් තිරපත් කරන්න පුළුවන්.
හලෝ.
හා කියන්න. ඔකියන්න
මම දැනගන්න කැමති ප්‍රශ්නක් දැන් ගොඩාක් කාලෙදී අපි නොදැනුවත්ව බොහෝ වෙලාවට මේ අකුසල කර්ම කරනවා මේ පස්පවම තමයි අපි ඔක්කොම වගේ පස්පව කරනදී දැන් ඒවා දැනුවත්ව නෙවෙයි නොදැනුවත්ව තමයි කරන්නේ බක්ලා දැන් මේ සිල්රක්කට ඒ කාලේ ඒවා ගෙරිලා තියෙනවා ඉතින් ඒවා කොහොමද මේ කර්ම විපාක
ඒක තමයි. ඒක තමයි අපි අන්තිමට සඳහන් කරේ මේ ලෝණපල සූත්‍රය. කියන අපි කුසල පක්ෂය වර්ධනය කරන්න අර අපේ අතින් සිද්ධ වෙච්ච අත්වැරදීම් ඒ පුංචි පුංචි අකුසල කර්ම ටික ටික දුබල වෙන්න පටන් ගන්නවා. ඒවෙන් ලැබෙන්න තිබිච්ච විපාක නිකන් සුළු විපාක බවට පත් වෙනවා. මොකද අපේ කුසල පක්ෂය දැන් වැඩි. ඒක ප්‍රබලයි. ඒ අනුව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කුසල් වැඩි කුසලයෙන් පෝෂණය වීම නිසා ඒ දුර්වල මට්ටමේ අකුසල කර්ම ටික ඔක්කොම පොඩ පොඩ දුර්වල වෙවි නිෂේධණය වෙවි අහෝසි වෙවි යනවා. ඒ නිසා ඒක තමයි ප්‍රතිපදාවක තියෙන වටිනකම. ඒක තමයි දහමකට පිවිසීමේ තියෙන වටිනකම. තමන්ගේ තියෙච්ච අඩුපාඩුකම් හඳුනා ගන්න පුළුවන්, මෙච්ච වැරදි හඳුනා ගන්න පුළුවන්. හඳුනගෙන වඩ වඩා නිවැරදි වෙන්න පුළුවන්. තමන් තුළ කුසල පක්ෂය ප්‍රබල කරන්න, වර්ධනය කරන්න, ශක්තිමත් කරන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. එතකොට අර පරණ දේවල් ටික ඔක්කොම මේ දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ පැත්ත ශක්තිමත් වෙන්න පටන් ගන්නවා.
ඒකත් අර අහෝසි කර්ම කියලා සඳහන් වෙන්නේ.
ඔව් මෙතෙන්දී ඇත්තම බුදුහාඳුරෝ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා කියන්නේ නැහැ. ඊළඟ භවයක් දක්වා ඊළඟ භවයකට පවා ගෙනහිල්ලා විපාක දෙන්න පුළුවන් මට්ටමේ ප්‍රබලතාවය අඩු වෙලා මෙලෝ වශයෙන් සුළු විපාකයක් දීලා එතනින් ඉවර වෙනවා කියලා කියන්නේ. මෙලෝ වශයෙන් යම් සුළු ඈ
අහෝසි කර්ම කියලා කියන්නේ
ඔව් අහෝසි කර්ම කියලා එතන අපිට කියන්න වෙන්නේ දැන් හිතන්න යම්ස කෙනෙක් දිගට දිගට මේ සංසාරයේ ගිහිල්ලා ඉපදී ඉපදී විපාක දෙන්න හොඟා කර්ම තිබුණා. හැබැයි එයා මේ භවයේදී රහත් වුණා. එතකොට අර දිගට විපාක දෙන්න තිබිච්ච ටික ඔක්කොම ඉතින් අහෝසි වෙලා යනවා. විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ
නැහැ. ඒක නේ රහත් වුණා විතරයි ඒක
වෙන්නේ. නෑ එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. දැන් අර පස්සේ අතිය විස්තර කරේ මහා කම්ම විභංග සූත්‍රයේදී ඇතම් ප්‍රබල කර්ම තියෙනවා. ඒවා ඉස්සරහට ඒම නිසා ඇතම් දුර්වල කර්ම යටපත් වෙනවා. දුර්වල කර්ම වලට අවස්ථාවක් නැහැ දැන්. මොකද ඊට වඩා ප්‍රබල කර්මයක් ඉස්සරහට ඇවිල්ලා. ඒතොර අර දුර්වල කර්ම සෑහෙන දුරට යටපත් වෙලා අහෝසිලා යනවා. ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ විපාක දෙන්න. දුර්වල කර්ම ටික ඒතොර අහෝසි වෙනවා. ප්‍රබල කර්මයේ තමයි ඉස්සරහට ඇවිල්ලා විපාක දෙන්න පටන් ගන්න
තියෙන්නේ.
සඳහන් වෙන සංජානාති පජානාති සහ විජානාති කියන පද තුන ගෞරවයෙන් කෙටින් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා
සිටිනවා. ඔව් සංජානාති කියන මට්ටම නිකන් හඳුනා ගැනීමක් විතරයි. එතෙන්දී ලාවට මේ අහවල් කිනා කියලා අඳුන ගැනීම. ඊළඟට පජාන ඊට පස්සේ මට මතක වෙන්නේ විජානාති කියලා. එතෙන්දී ඊට වඩා ටිකක් ගැඹුරකින් තේරුම් ගැනීමක්. පජානාති කියලා කිව්වම හාත්පසින් තේරුම් ගැනීමක්. මේ ප්‍රකාරයෙන් දැන ගැනීම කියලා කියනවා. ඒ කියන්නේ සියල්ල සම්පූර්ණ වශයෙන් විවිධ පැති අනුව අපි කියන්නේ පැතිකඩ වලින් බලනවා කියලා විවිධ පැතිකඩ වලින් බලනවා කියලා. අන්න ඒ වගේ මේ විවිධ පැති වලින් බලලා පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමක් තමයි පජානාති කියන එකෙන් එන්නේ. දැන් සංජානාති කියන එකේ එහෙම එකක් නැහැ. සංජානාති කියන එක නිකන් අර අපි ගාව තියෙන මේ තොරතුරු ගබඩාවට අනුව සංඥා මට්ටමක් අනුව හුදෙක් මතු පිටින් හඳුනා ගැනීමක් විතරයි සංජානාති වල තියෙන්නේ. විජානාති වලදී මේ අහවල් එකේ කියලා නිකන් එතනත් සරල මට්ටමකින් දැනගැනීමක් තියෙන්නේ. පජානාති කියන එකේදී තමයි ඊට වඩා ගැඹුරකින් හාත්පසින් විනිවිද යෑමේ ප්‍රඥාවක් තුලින් දැනගැනීමක් තියෙන්නේ. උපදි කියන ඉතින් අපිට අතනම විවිධාකාර පැතිවලින් උපදීන් පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි කුසලයක් කළා, ඒ කුසලයේ විපාක කුසල විපාක වශයෙන් උපදි සම්පත්තිය ලැබෙනවා කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාට හරි උදව්වක් කළා, මේ දානයක් දුන්නා, ඒ වගේ දෙයක් කළා. ඒ ඊළඟ භවයකදී අපිට ඔන්න ධනය සම්පත් තියෙනවා, පරිවාර සම්පත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ලැබෙන්නේ උපදි සම්පත් කියන වචනේ යටතේ තමයි විස්තර කරන්නේ. එතකොට ඒ උපදි සම්පත්. දැන් ඔතන උපදි පටිනිස්සග්ගයක් කියලා කියද්දී දැන් අපි මේ උපදීන් හරහා තමයි අපි කෙනෙක්ව අර්ථ දක්වන්නේ. දැන් හිතන්න යම්ස කෙනෙක් පුංචි කාලේ ඉඳන් ඔන්න හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන යා ඔන්න යම්සි තැනකටපත් වෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබලා තිනවා, උපාධියක් ලැබලා තිනවා. ඒත් අන්න ඒක යාගේ උපදියක් බවටපත් වෙනවා. ඒක යා ලැබපු ශක්තියක්, යා ලැබපු ගෞරවයක්, නම්බුවක් මේ ඒක යාව එතකොට කෙනෙක් වෙන්න, පුජ්‍යලයක් වෙන්න, මමෙක් වෙන්න මුල් වෙන යම්සි කාරණාවක් බවටපත් වෙනවා. යා හිතන්නේ ඔන්න මම දැන් උපාධිධාරී මම ඇවිල්ලා විශේෂත්වයේ පාස් වෙච්ච එක්කෙනෙක්. මම ඇවිල්ලා අහවල් විභාගේ පාස් වෙච්ච එක්කෙනෙක් කියලා අන්න ඒක යාව අර්ථ දක්වන්න කෙනෙක් හදන්න පුළුවන් සංඝටකයක් බවට, හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඇතම් කෙනෙක් ඔන්න අපි හිතමු එයා ශක්තිවත්. එයාට හොඳ කාය ශක්තියක් තියෙනවා. ඉතින් ඒක පාදක කරගෙන එයා යාව අර්ථ දක්වනවා. ඇතම් කෙනෙක් ඔන්න සුරූපී. ඒ සුරූපී බව මුල් කරගෙන යාව අර්ථ දක්ව ගන්නවා. ඇතම් කෙනෙක් පොහොසත්. ඒ පොහොසත් බව මුල් කරගෙන යා කටයුතු කරනවා. අපි හිතමු ඉතින් මේ විදිහට ඉතින් අපි මේ අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න මේ ඔක්කොම අපි සතු සම්පත්, අපි සතු හැකියාවන්, අපේ නිලතල මේ ඔක්කොම පාවිච්චි කරනවා. තමන්ගේ උපයා තියෙන නම්බුනාමද, රැකියාවල්ද, ඒ තමන්ගේ තියෙන හැකියාවල්ද, දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල්ද මේ ඔක්කොම ඉතින් හරහා එතකොට එයා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්න කටයුතු කරනවා. එතකොට මේ හරහා කෙනෙක් පුජ්‍යලයක් හදද්දි ඒක දැනගෙන නොහදා ඉන්න පුළුවන් නම්, ඒක දැකලා ප්‍රහාණය කරන්න පුළුවන් නම් අන්නෙතින්ද කියන උපදි පටිනිස්සග්ගයක් කියලා. එතෙන්දී අපි ඒවා කයින් බැහැර කිරීම නෙමෙයි, ඒවා තුලින් කෙනෙක් හදන හැටි දැනගෙන, පුජ්‍යලයක් හදන හැටි දැනගෙන හිතින් බැහැර කිරීම, හිතින් ඒක ප්‍රයෝග ඒවා ප්‍රයෝගී කරගෙන මමෙක් නොසදා සිටීම අන්න උපදී පටිනිස්සග්ගයක්, උපදී පටිනිස්සග්ගයක් වශයෙන් පෙන්නනවා. ඒතර උපදී විවේකයක් කියලා කියන්නේ අන්න ඒ වගේ අර කිසිම මේ බාහිර දේවල් හරහා කෙනෙක් පුජ්‍යලයක් හදන්න නොදී හිතේ තියෙන මේ උපාදාන වලින් තොර ස්වභාවය, කෙනෙක්ගෙන් පුජ්‍යලයෙන් මමෙක්ගෙන් තොර ස්වභාවය, ආත්ම ලක්ෂණයකින් ආත්මීය ස්වභාවයකින් තොර ස්වභාවය පවත්වන්න පුළුවන් නම් අන්න ඒක උපදි විවේකයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කෙලස් වලින් තොරයි කියන එක තමයි ඇත්තම උපදි විවේකය කියලා හඳුන්වන්නේ. ඉතින් අර ටිකක් ඊට ගැඹුරින් තමයි මම කිව්වේ අර විවිධ නිර්ණායක හරහා කෙනෙකුට කෙනෙක් පුජ්‍යලයක් හදන්න පුළුවන්. ඒ සියල්ල අයින් කරලා ඉන්න පුළුවන් නම් අන්න එයා උපදි විවේකයක් ලබනවා. ඒ නිසා කාය විවේකේ, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේකයේ මට්ටම් තුනක් පෙන්නනවා. කාය විවේකය කියලා කියන්නේ නිකන් අපි කැලේකට ගිහිල්ලා හුදේකලා තැනකට ගිහිල්ලා අනිත් අයගෙන් වෙන් වෙලා හුදේකලා වීම නිසා අපි ලබන්නේ කාය විවේකයක්. ඊළඟට හිතේ නීවරණ යටපත් කිරීම හරහා ලබන්නේ චිත්ත විවේකයක්. සමාධියක් හරහා ලබන්නේ චිත්ත විවේකයක්. උපදි විවේකයක් ලබන්න විපස්සනාවක් හරහා ගිහිල්ලා කෙලෙස් දුරු කළා, ඒ කෙලෙස් අයින් කිරීම තුලින් තමයි එහෙමනම් උපදි විවේකයක් දක්වා කෙනෙකුට යන්න පුළුවන්.
බොහොමස්තුති හෙද්දී
ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාරය. හොඳයි පින්වත්. එහෙනම් අද අපි පැය දෙකක වගේ ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් අපි මෙතනින් ධර්ම දේශනාවත් සාකච්ඡාවත් නිමා කරනවා. අද දවසේ අපි රැස් කරගත්ත ආශිර්වාදම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා ගැනීම පිණිස එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකිත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්මින්තුං වන්දිතුං වරං. චාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු. තුන්වන් සරණ ස්වාමීන් වහන්සේ වහන්සේට සුබලුත්තක් දෙවා. සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.